ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
ඔබේ ප්‍රජාවේ සිදුවන දෑ සහ ඔබේ සංවාද සඳහා දැන් SBS සිංහල වැඩසටහන ඔබ වෙනුවෙන්ම
SBS සිංහල ගුවන්විදිලිය දැන් මේ සිටින්නේ ඔස්ට්‍රේලියාවේ තස්මේනියා ප්‍රාන්තයේ හෝබාට් අගනගරය ආශ්‍රිතව. අපි රැඳී සිටින ස්ථානය පිළිබඳව හරියටම සඳහන් කිරීමක් කරනවා නම් හෝබාට් සැන්ඩිබේහි ශුදාත්මයන්න් වහන්සේගේ දේවස්ථානයේ. මා දැන් මේ උත්සාහ කරන්නේ සංක්‍රමණිකයෙකු විදිහට ඔස්ට්‍රේලියාවට පැමිණිලා මේ වෙනකොට තස්මේනියා ප්‍රාන්තයේ හෝබාට් අගරදුගුරු පදවියේ අනුනායක දුරන්දරයට පැමිණීමට සමත් වුණු අපේ ශ්‍රී ලාංකික කතෝලික පියතුමන් වහන්සේ කෙනෙක් පිළිබඳව ඔබට හඳුන්වා දෙන්නට. අපි කොයි කවුරුත් දන්නවා අපි සංක්‍රමණිකයන් විදිහට මේ දේශයට පැමිණුණාට පස්සේ විවිධාකාරයෙන් අපි රැකියා හෝ අපේ සාමාන්‍ය ජන ජීවිතය පැත්තෙන් එසේ තුන මෙතනම් ආගමික පාර්ශවයෙන් අපි විවිධ ජයග්‍රහණ වරප්‍රසාද අත්පත් කරගන්නවා. ශ්‍රී ලාංකිකයෙක් විදිහට තස්මේනියා ප්‍රාන්තයේ හෝබාට් අගරදුගුරු පදවියේ අනුනායක දුරන්දරයට පත්වීමට ලැබීම සුවිශාල වූ වරප්‍රසාදයක්, භාග්‍යයක්. ඒ වගේම ශ්‍රී ලාංකිකයන් විදිහට අපි කොයි කාටත් සාඩම්බරයට පත්වීමට හැකිවන කාරණාවක්. තස්මේනියා ප්‍රාන්තයේ හෝබාට් අගරදුගුරු පදවියේ අනුනායක තැන්පත් අතිගරු ශම්මි පෙරේරා පියතුමන් තමයි මේ වරප්‍රසාදය හිමි කරගත් සුවිශේෂී පුද්ගලයා වන්නේ. ඉතින් මා දැන් උත්සාහ කරන්නේ එතුමන් සමස්ත අපේ ඔස්ට්‍රේලියානු වාසී ශ්‍රී ලාංකික ජනප්‍රජාවට හඳුන්වා දෙන්නට, ඒ වගේම අන්තර්ජාලය හරහා සමස්ත ලෝකයේම සිටින SBS සිංහල සේවයට සවන් දෙන අපව නරඹන අපේ ශ්‍රාවක අන්තර්ජාල මාධ්‍ය සඳහා එකතු වෙලා සිටින අපේ ප්‍රේක්ෂක පිරිසට උන්වහන්සේව හඳුන්වා දෙන්නට. මා දැන් සාදරයෙන් පිළිගන්නවා අපේ වැඩසටහනට තස්මේනියා ප්‍රාන්තයේ හෝබාට් අගරදුගුරු පදවියේ අනුනායක තැන්පත් අතිගරු ශම්මි පෙරේරා පියතුමන්. ආයුබෝවන් ඔබ වහන්සේට.
ආයුබෝවන් දිරුක්ෂි.
ඇත්තටම මා දන්නා පරිදි, මට දැනගන්නට ලැබෙන පරිදි ඔබතුමන් මේ දේශයට පැමිණෙන්නේ සහෝදර තුමෙක් විදිහට, එසේ නොමැතිනම් දෙව්සත්හල් සිසුවෙක් විදිහට. කොහොමද මේ ඔස්ට්‍රේලියානු ආගමනය සිද්ධවන්නේ?
ඒක ඇත්තටම දීර්ඝ ගමනක් දිරුක්ෂි. මට දෙව්සත්හලේ, කියන්නේ අම්පිටිය ජාතික දෙව්සත්හලේ මට උගන්වපු පියතුමෙක්, කතිකාචාර්යතුමෙක්. එතුමා දැන් අපාතරින් අපාතර නැහැ. එතුමා සගලොවට ගිහිල්ලා ගරු ඩඩ්ලි පෙරේරා පියතුමා. එතුමා මේ ප්‍රාන්තය ඇවිල්ලා සේවය කරනවා බ්‍රිජ් වෝට කියන මීසමේ. ඊට පස්සේ නිවාඩුවකට ලංකාවට ආවම එක පාරක්, මම එතකොට ඉගැන්වීමේ කටිය තුළ නිවත වෙලා ඉන්නේ ජාත්‍යන්තර පාසලක. එතුමා තමයි ඒ මුල් බීජය මගේ මට පැල කරන්න, මගේ ඔළුවේ මේ රටේ පූජා ප්‍රසාදිවරු අඩුයි, අපේ සේවය මේ රටට අවශ්‍යයි, මේ රටේ දේව ජනතාව බලාගන්නට අනිවාර්යෙන්ම ලංකාවෙන් හෝ වෙන රටවල් වලින් පූජා ප්‍රසාදිවරු වෙනවා. ඉතින් එතුමා තමයි මට ආරාධනා කරන්නේ මේ ප්‍රාන්තයට එන්නට කියලා. ඉතින් ඒ පටන් ගත්තු ගමන මම 2011 ඔක්කොම වීසා වැඩ කටයුතු අවසන් කරලා මේ පදවියට එනවා දෙව්සත්හල් සිසුවෙකු හැටියට. ඒක තමයි ගමනේ ආරම්භය කෙටියෙන් කිව්වොත්.
හොඳයි, දැන් ඔබගේ මේ කතෝලික පූජකවරයෙකු විදිහට ඒ ජීවිතය ආරම්භ වෙන්නේ කොහොමද ලංකාවේ?
ඇත්තටම ලංකාවේ එක ආරම්භ වන්නේ මං ඇත්තටම අවුරුදු 12-13 කාලෙදි. අපේ ගම්වල කතෝලික පවුල්වල යම්කිසි සංස්කෘතියක් තියෙනවා, ආගමික පසුබිමක් තියෙනවා. හරියට ඒක නිකන් මානෙල් මලක් වතුරෙන් එළියට ඇවිල්ලා පූ දිනකොට ඒ තෙතමනය මානෙල් මලට අවශ්‍යයි වගේ. ඉතින් ඒ සංස්කෘතිය අපිව මාව පොහොණි කරා දරුවෙක් හැටියට, කුඩා දරුවෙක් හැටියට අපේ ජීවිත බැඳිලා තිබ්බේ දේවස්ථානය වටා සපුගස්කන්ධ මීසමේ. එතකොට ඒක සපුගස්කන්ධ මීසම නෙමෙයි, දළුගොව මීසමට අයිති දේවස්ථානයක්. නමුත් අපි සෙල්ලම් කරේ, දහම් පාසල් ගියේ, ඕනම දෙයකට දුවගෙන ගියේ පල්ලියට. ඉතින් ඒ වටා පිටාව තුළ, ඒ සංස්කෘතික පසුබිම තුළ, ඒ ආගමික හුරුව තුළ මට දැනෙනවා දෙවියන් වහන්සේ මට යම් කිසි දෙයකට අඬ ගහනවා. කුඩා දරුවෙකු හැටියට තේරෙන්නේ නැහැ කැඳවීමේ තියෙන ගැඹුරු බව. නමුත් ඒ මීසමේ ජීවත් වෙන අපේ මීසම් බාර පියතුමා ෆාදර් හයසින්ත් පෙරේරා, එතුමා තාම ජීවිතුන් අතර ඉන්නවා. එතුමා එතුමාගේ 50 වන පූජකවරයා මේ ළඟදී සැමරුවා. එතුමා මම බොහොම ගෞරවය කරන, බොහොම සමීප ආදරවන්ත පියතුමෙක්. එතුමාගේ ජීවිතය තුළින් අපි ක්‍රිස්තුස් වහන්සේව දැක්කා. අපිව ඇත්තටම කාන්දමක් වගේ එතුමා දෙසට ඇදුනා. ඉතින් ඒක තමයි ඒ දීර්ඝ ගමනේ ආරම්භය. ඉතින් ඒකත් එක්ක 1991 මම සාන්ත ඇලෝසියස් දෙව් මැදුරට ඇතුළු වෙනවා. ඉතින් ඒක දීගු ගමනක් අවුරුදු 15ක් තිස්සේ ඒ ගමනේ මම නියත වෙනවා.
හොඳයි, දැන් අපි දන්නවා දැන් වෙනකොට ඔබතුමන් තස්මේනියා ප්‍රාන්තයේ හෝබාට් අග්‍රඅධිකරු පදවියේ අනුනායක ඒ දුරේ දක්වා පැමිණ සිටිනවා. අපි දන්නා තරමින් මේ තමයි පළවෙනි අවස්ථාව ශ්‍රී ලාංකික පසුබිමක් සහිත කතෝලික පියතුමන් වහන්සේ නමකට මෙවැනි වූ තත්වයකට පැමිණීමට අවස්ථාව ලැබීම. ඉතින් දැන් ඔබ වහන්සේ කිව්වා 2010 වගේ වසරකදී ඔස්ට්‍රේලියාවට ආවේ කියලා. ඉතින් මේ කෙටි කාලයක් මේ කාලය ඇතුළතදී මෙවැනි වූ පදවියකට පත්වීම ඇත්තටම සුවිශේෂී වූ කාරණාවක්. දැන් දේවසත්හල් සිසුවෙක විදිහට ඔස්ට්‍රේලියාවට ආවට පස්සේ මේ තනතුර දක්වා පැමිණීම දක්වා වුණේ ක්‍රියාවලිය කොහොමද සිද්ධ වුණේ?
මා අවුරුදු 7ක් වගේ කාලයක් මම ලංකාවේ ඉන්නකොට විවිධ වෘත්තියන් වල නියැලුණා. ඒකේ මා ප්‍රධානම වෘත්තිය, මා බොහොම ඇලුම් කරන වෘත්තිය තමයි ගුරු වෘත්තිය. ඉතින් මම කථිකාචාර්යවරයෙක් හැටියට ආයතන කිහිපයකත් කටයුතු කරා. ඉතින් කොහොම හරි මෙහෙට ආවම 2011 මෙහි එවකට හිටපු අග්‍රඅධිකරුතුමා තමයි ඒඩ්‍රියන් ඩොයිල් මට පූජාත්‍රයේ පිරිනැමුවේ. එතුමා මට කියනවා මෙල්බන් නුවරට ගිහිල්ලා ටික කාලයක් එහි ඉඳලා ඔස්ට්‍රේලියානු සභා ඉතිහාසය හදාරන්න. මොකද මම බොහොම ආස කරන දෙයක් තමයි සභා ඉතිහාසය. මම ඉතිහාසය සම්බන්ධයෙන් ගුරුවරයෙක් වෙලත් හිටියා. ඉතින් මම මෙල්බන් නුවරට ගිහිල්ලා පොඩි කාලයක් එහි ඉඳලා සභා ඉතිහාසය හදාරනවා. එහි යුනිවර්සිටි ඔෆ් ඩිවිනිටි එහි ගිහිල්ලා හදාරනවා. ඒක හරිම වෙනස් ස්ථානයක්. මොකද එහි ඉන්නවා වියට්නාම් වලින් වියට්නාමෙන් පැමිණිච්ච අය, නයිජීරියාවෙන් ආපු අය, ලංකාවෙන්, ඉන්දියාවෙන්. ඇත්තට මේක බොහොම මේ සංස්කෘතිකමය වශයෙන් බොහොම පොහොසත් තැනක්. ඉතින් සභාවේ එක එක පැතිකඩවල් මට දකින්නට හම්බ වෙනවා. ඉතින් ඒ අත්දැකීම බොහොම වැදගත් අත්දැකීමක්. ඊට පස්සේ ඒඩ්‍රියන් ඩොයිල් අග්‍රඅධිකරුතුමා තීරණය කරනවා මම පූජාත්‍රය මට පිරිනමන්න 2012. ඉතින් 2012 මම පූජාත්‍රය ලබලා නවපත් කරනවා ආසන දෙව් මැදුරේ සහායක රදගුරුතුමා හැටියට. ඒ කාලෙදී මම බොහොම කිට්ටුවෙන් වැඩ කරන්නට පටන් ගන්නවා මේ සංක්‍රමණිකයන් එක්ක සහ සරණාගතීන් එක්ක. ඒත් එක්කම එතුමා මාව පත් කරනවා සංක්‍රමණිකයන් බාර පියතුමා හැටියටත්. ඉතින් මම වැඩ කටයුතු බොහොමයක් තිබ්බට මම මේක බොහොම ආශාවෙන් කරපු දෙයක්. මොකද මං ආසයි බොහෝ වෙලාවට දේව ජනතාවත් එක්ක සමීපව වැඩ කරන්නට. ඉතින් මට ඒ අත්දැකීම හරිම නැවුම් අත්දැකීමක්. ඒ අතරතුරේදී ඒ එතන හිටපු පාලක පියතුමා, ආසන දෙව් මැදිරි හිටපු පාලක පියතුමා වෙන දේවස්ථානයකට මාරු වෙලා යනවා. තව දේවස්ථානයකත් පුංචි ඉඩ පහසුවක් තියෙනවා යන්න. ඒ කියන්නේ ඇත්තටම මෙතන ඉඳලා ගත්තොත් කිලෝමීටර් 50ක් විතර ඈත ටිකක් ගම්බද ස්ථානයක් හියුවන්විල් කියලා. ඉතින් එතන කවුරුත් පියතුමෙක් නැහැ. මං අග්‍රඅධිකරුතුමාට කියනවා එතනට කවුරුත් නැත්තම් මාව අරින්න ලෑස්තිනම් මං එතනට යන්න කැමතියි, ගිහිල්ලා ඈත පළාතකට ගිහිල්ලා වැඩ කරන්න. බොහොම ඒක ගොවි ජනපදයක් වගේ තැනක්. පළතුරු වතු ගොඩාක් තියෙනවා. ටැස්මීනියාවේ ඉස්සල්ලාම කියලා තියෙන ඇපල් අයිලන්ඩ් කියලා. ඉතින් මං එතනට බොහොම ආසාවෙන් ඉන්නකොට එතුමා කියනවා නෑ ඔබ මං පාලක පියතුමා හැටියට ආසන දෙව් මැදුරේ පත් කරනවා. ඉතින් මට මං හිතන්නේ ඒක බොහොම අත්දැකීම් සමුදායක් ඇති කෙනෙක් බාරගන්න දෙයක්. ඉතින් මට ඇත්තටම එතුමා කියනවා මේක අභියෝගයක් හැටියට බාරගන්න, ඔබ ළඟ බොහොම තරුණ ජවයක් තියෙනවා, ඒත් එක්කම ඇවිල්ලා ඔබට ඒ ස්ථානයේ ඉන්න දේව ජනතාවත් එක්ක බොහොම බැඳීමකින් කටයුතු කරනවා, ඉතින් මේක බාරගන්න කියලා. ඉතින් මං ඒක බාර අරගෙන අවුරුදු ගාණක් ඒ පදවි ඉඳලා දේව ජනතාවට සේවය කරන්නට පුදුමාකාර වූ පිපාසයක් මා තුළ තිබ්බා. ඉතින් ඒ පිපාසේ මට ගොඩක් සංසිඳ ගන්නට හැකි වුණා එතන ඉඳලා ඒ තනතුරු තුළ. අපිට ඇත්තටම දිලෘක්ෂි තනතුරු හම්බෙන්නේ අපිට ඒකෙන් මේ ඉදිමෙන්නට නැත්තම් හිස උදුම්මා ගන්නට නෙමෙයි. අපිට කතෝලිකයෝ හැටියට තනතුරත් එක්ක අපිට හම්බෙනවා ආභරණයක්. ඒ ආභරණය තමයි නිහතමානීකම. තනතුරක් හම්බෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ කරපු දේ කරන්නට. ඒ කියන්නේ සේවක නායකත්වයකට යන්නට. ක්‍රිස්තුස් වහන්සේ කිව්වා මම ඔබේ ස්වාමියා, ඒ වගේම මම ඔබේ ගුරුතුමා. නමුත් එහෙම වෙලා උන්වහන්සේ අවසාන රාත්‍රී භෝජනයට කලින් ගෝලයන්ගේ පාද දෝවණය කරා. එතුමා ඒකෙන් විස්තර කරේ අපිට තනතුරු හම්බෙන්නේ, නායකත්වය හම්බෙන්නේ සේවක නායකත්වය තුළින් දෙවියන් වහන්සේට අනිත් අයව කිට්ටු කරන්නට. ඉතින් මං ඒක ගැඹුරින්ම වටහාගෙන ඒ කාර්යවේට ඉෂ්ට කරා. ඉතින් ඊට මේ කෝවිඩ් හැදුනට පස්සේ අපේ කලින් හිටපු අනුනායක පියතුමා විශ්‍රාම යනවා. ඉතිං මම කොහෙත්ම හිතපු දෙයක් නෙමේ. අගරදුරතුමා තීරණය කරලා මට ඒ අනුනායකනු දූරේ බාරගන්නට කියන එක ලොකු වගකීමක්. මං හිතන්නේ මාව තවත් ඒක නිහතමානී කරනය වගකීම.
දැන් ශමි පෙරේරා පියතුමනේ, දැන් අපි දැනගන්නට කැමති ඇත්තටම දැන් මේ අනුනායක පදවියක තියෙන වගකීම් සමුදාය මොකක්ද කියලා ඔබතුමන්ට පුළුවන් ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්න.
කතෝලික සභාවේ තියෙන ගොඩක් පදවි බද්ධ වෙලා තියෙන මිනිස්ට්‍රීස් කියලා කියනවා. මිනිස්ට්‍රීස් කියන්නේ සේවය සපයන වගකීම්. එතකොට අපිට මේ අනුනායක පදවිය තුළ රදගුරුතුමාට බොහෝම කිට්ටුවෙන් රදගුරුතුමාත් එක්ක වැඩ කරන්නට හම්බ වෙනවා. එතුමාට එතුමාගේ එදිනෙදා ජීවිතයේ කාර්යතාවයන් කරන්නට එතුමාත් එක්ක සාකච්ඡා කරලා තීරණ ගන්නවා මුළු පදවියේම උන්නතිය සඳහා. ඒ වගේම සමහරක් වෙලාවට මාත් එක්ක එකට වැඩ කරන පියතුමල්ලාට සේවය කරන්නට ඒක අවස්ථාවක්. පියතුමල්ලාට එක එක මීසන්වල එක එක ප්‍රශ්න තියෙනවා, විවිධ ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්නවලදී එතුමල්ලාට සහයක් වන්නට, මන් දන්න දැනුම බෙදා ගන්නට හම්බෙන අවස්ථාවක්. ඒ වගේම අගරදුරතුමා නොහිටින වෙලාවක මුළු පදවියම පදවියේ වැඩ කටයුතු බාර අරගෙන කරන්නට ඒක අවස්ථාවක්. ඉතින් මන් දකින්නේ ඇත්තටම මේක සේවය ලබන්නට නෙමෙයි, සේවය මගේ දෙන්නට. ක්‍රිස්තුස් වහන්සේව අනිත් අය තුළ ජීවත් වෙන ක්‍රිස්තුස් වහන්සේව හඳුනාගෙන සේවය දෙන්නට හම් වෙන අවස්ථාවක් හැටියට.
ඔව්, ඒත් සමගම තවත් විශේෂිත කාරණාවක් සඳහන් කළ යුතුමයි. ඒ තමයි දැන් අපි ශ්‍රී ලංකාවෙන් පැමිණිලා මෙහි යම් යම් වරප්‍රසාද එවැගේම ජයග්‍රහණ ලබා ගන්න විවිධ පදවි තනතුරු තානාන්තර වලට පත් වෙනවා. නමුත් අපේ සංස්කෘතිය, ආගම, භාෂාව අපි කොතන හිටියත් අමතක කරන්නට සූදානම් නැහැ. තස්මේනියා ප්‍රාන්තයේ හෝබාට් අගරදුගුරු පදවියේ අනුනායක තැන්පත් අතිගරු ශම්මි පෙරේරා පියතුමනුත් එවැනි වූ පියවරක් අරගෙන තියෙනවා. මේක විශේෂිත පියවරක් විදිහට සඳහන් කරන්න පුළුවන්. සිංහල භාෂාවෙන් දේව මෙහෙයක් පවත්වන්නට එතුමන් මේ වෙනකොට කටයුතු ආරම්භ කළා තියෙනවා. මේක සුවිශේෂී කාරණාවක් පියතුමනි. මා කැමැති එහි සාර්ථකත්වය කොහොමද ප්‍රතිචාර දැන් ඔබ වහන්සේ එවැනි පියවරක් තැබීම සඳහා මේ ඔස්ට්‍රේලියානු දේශයේ කටයුතු කිරීමේදී ලැබුණු සහයෝගය අදහස් අපි ඒවත් දැනගන්න කැමතියි.
ඉතා හොඳ ප්‍රශ්නයක්. මොකද සිඩ්නි නුවර සහ මෙල්බර්න් නුවර ජීවත් වෙන හැමෝටම මේ සිංහල දිවයාගයක් කියන්නේ හරිම සුළු දෙයක්. මට මතකයි මම 2013 මෙල්බර්න් නුවරට ගියා. ගිහිල්ලා සිංහලෙන් දිව පූජාවක් තිබ්බා, දෙමළිනුත් දිව පූජාවක් තිබ්බා. ඒක බොහොම සුළු දෙයක්. නමුත් තස්මේනියා ප්‍රාන්තයේ අපේ අගරදුගුරු පදවිය මං ඉස්සෙල්ලම සිංහල පූජාවක් තියන්න උත්සාහ කරේ 2014 නිදහස් දිනේට, පෙබරවාරි 4 වෙනිදා. හරියටම ඇවිල්ලා හිටියේ 7-8 දිනයි. ඉතින් මම හොඳටම ලෑස්ති වෙලා ගිහිල්ලා සිංහලෙනුයි දෙමළෙනුයි පූජාව, මොකද මේක නිදහස් දිනේනේ. ඉතින් දමිළ ජාතිකයනුත් ඉන්නවා, සිංහල ජාතිකයනුත් ඉන්නවා කියලා මං හැමෝටම ආරාධනා කරා. නමුත් ඒක ඇත්තටම සතියේ දවසක්. ඉතින් ඔබ දන්නවා ඔස්ට්‍රේලියාවේ සතියේ දවසක සෙනගට වෙලාව හොයාගන්න අමාරුයි. නමුත් මං එතනින් අදිෂ්ඨාන කරගත්තා කවදා හරි මේ කමියුනිටි එක තවත් වැඩි වෙනකොට මං ඒක කරනවා කියලා. ඉතින් 2017 පස්සේ නිපුණතා සංක්‍රමණිකයන් බොහෝ එන්න පටන් ගත්තා. ඒ වගේම අන්තර්ජාතික ශිෂ්‍යයන් එන්න පටන් ගත්තා. ඒ අතර අපේ ශ්‍රී ලාංකික ශිෂ්‍ය ගොඩක් ඉන්නවා. ඉතින් මම හිතුවා දැන් වෙලාව හරි කියලා. ඊට පස්සේ ඉස්සල්ලාම දිව්‍ය පූජාවක් පැවැත්වුවා. 30 දෙනෙක් වගේ ආවේ. ඉතින් අපි බොහෝ වෙලාවට පූජා පවත්වන්නේ රාත්‍රී වෙලාවක, මොකද කට්ටියට වැඩ ඇරලා එන්නට පුළුවන් සිකුරාදා. මොකද පූජාවෙන් පස්සේ අපි ප්‍රිය සම්භාෂණයක් තියෙනවා කට්ටියට ඇවිල්ලා අනිත් අයව හම්බෙන්නට. ඉතින් මං ගොඩාක් උනන්දු කරා මේක ඕගොල්ලෝ අනිත් අයව දන්නේ නැත්නම් හොඳම අවස්ථාවක් එකිනෙකාව දැනගන්නට. ඒ වගේම අර සම්බන්ධතා වැඩි කරගන්නවා කියන්නේ ඒගොල්ලන්ට රැකියාවක් හොයාගන්න තියෙන අවස්ථාවක් වැඩි වෙනවා. ඉතින් ඒකට අද වෙනකොට ඉන්නවා 60-70 අනිවාර්යෙන්ම එනවා. අපි තියන්නේ සතිය අන්තිම සිකුරාදා දිව්‍ය පූජාව තියන්නේ. ඉතින් ඒකට බෞද්ධ අයත් එනවා. දැන් පූජාවටත් සමහරු වෙනවා. පූජාවෙන් පස්සේ අපි පොඩි කෑම වේලක් බෙදා ගන්නවා. ඉතින් ඒක බොහොම සුන්දර දෙයක්. ඊට පස්සේ කට්ටිය ලංකාවේ ගීතයක් අහලා විනෝද වෙනවා. ඉතින් ඒක හරි සුන්දර දෙයක්.
තවත් විශේෂත්වයක් තියෙනවා ශ්‍රී ලංකාව පිළිබඳව කතා බහ කරද්දී මේ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් පැත්තෙන් ගත්තොත් එහෙම ශ්‍රී ලංකාව තමයි සංක්‍රමණිකයන් පැමිණීම අතින් බලන කල පළවෙනි දහයට ඇතුළත් වන රටවල් අතරට ඇතුළත් වන එක් රටක් බවට පත්වන්නේ. ශ්‍රී ලංකාව අටවැනි ස්ථානයේ පසු වෙනවා. මේ ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයන් මේ ප්‍රවණතාව පෙළ ගැස්සුවොතින් අපි. දැන් එහෙම බැලුවාම දැන් ඔබ වහන්සේත් මේ රටට සංක්‍රමණිකෙක්. ඇවිල්ලා අවුරුදු 7ක් 8ක් වගේ කාලයක් ඇතුළත ඔස්ට්‍රේලියාවේ තස්මේනියා ප්‍රාන්තයේ හෝබාට් නගරය ආශ්‍රිතව මේ අනුනායක පදවිය ඒ වරප්‍රසාදය ඔබ වහන්සේට හිමි වෙනවා. මම ඇත්තටම දැනගන්න කැමති ශ්‍රී ලාංකිකයෙක් විදිහට මෙවැනි වූ වරප්‍රසාදයක් ලැබීම සම්බන්ධව මෙවැනි වූ මට්ටමකට පැමිණීමට මේ කෙටි කාලයක් තුළට හැකියාව ලැබීම පිළිබඳ සංක්‍රමණිකයෙක් විදිහට ඔබතුමන්ට දැනෙන හැඟීම මොකක්ද කියලා දැනගන්න.
මම හිතන්නේ අපි ඕනම රටකට ගියොත් අපේ ශ්‍රී ලාංකික භාවය අපි අරගෙන යන්නේ. ඒක අපිට හලලා යන්නට බෑ. ඒක අපේ ජීවිතයේ කොටසක්. ඒක ආපු පළවෙනි සුමාන දෙක තුනේ ඕනම කෙනෙක්ට ඒක තේරෙනවා. අපි අඳින පළඳින විදිය, කතා කරන විදිය, හිතන පතන විදිය, ඒක අපේ සංස්කෘතිය, අපිට බද්ධ වෙලා තියෙන දෙයක්. නමුත් මම මෙහෙට ආවම ඒ සංස්කෘතිය මා තුළ තියාගෙන මගේ හිතේ තදින් කොනක තියාගෙන මම හිතපු දෙයක් තමයි ක්‍රිස්තුස් වහන්සේව මට මේ ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන ජනතාවට දෙන්නට ඕනේ නම් මම මොකද්ද කළ යුත්තේ? මං ඉස්සල්ලාම ඒගොල්ලන්ව විනිශ්චය කරන එක නතර කරන්නට ඕනේ. මොකද මේක වෙනම සංස්කෘතියක්. ඒගොල්ලෝ හැඩ ගැහිලා තියෙන ජීවත් වෙන්නේ වෙනම සංස්කෘතියක්. ඒකෙන් කියවෙන්නේ නැහැ ඒගොල්ලෝ කියන හැම ඒගොල්ලෝ කරන හිතන පතන විදිය කරන දේවල් මං හැමදේම පිළිගන්නවා කියලා කතෝලික පියතුමෙක් හැටියට. නමුත් මං ඒගොල්ලන්ව ඉන්න හැටියට තේරුම් අරගෙන ඉන්න හැටියට ඒක නට ආදරය කරනවා. ඉතින් මං ඒක තමයි මුලින්ම හිතුවේ මම අනවශ්‍ය විදියට කිසිම කෙනෙක්ව විනිශ්චය කරන්න එක හරි අපහසු දෙයක්. මොකද අපි කරන විනිශ්චයන් අපි හිතන පත්‍රෙදී අපේ සංස්කෘතියෙන් අපිට ඒකට බලපෑම් ඇති කරනවා. ඉතින් මං ඒ විවෘත මනසත් එක්ක ගියාම මගේ සේවයට මගේ මිෂන් එකට ගියාම මට තේරිච්ච දෙයක් තමයි ඔස්ට්‍රේලියන් ජාතිකයන් බොහෝම සරල මිනිස්සු. ඒගොල්ලන් හිතන පතන විදිය තේරුම් අරගෙන ක්‍රිස්තුස් වහන්සේ අපිට උගන්වපු සත්‍යතාවයන් ඒ විදිහටම මම පිරිනමනවා. නමුත් ඔවුන්ගේ සංස්කෘතියට අනුකූලව ඒ හැම දෙයක් පිටිපස්සෙම කිසිම වෛරයක් නැහැ, තියෙන ආදරේ පමණයි, ප්‍රේමය පමණයි. ඉතින් පාවුලතුමා කොරින්තියවරුන්ට ලියපු හසුනේ 13 වෙනි පරිච්ඡේදයේ කියනවා ප්‍රේමය ඇතනම් කඳු සොලවන්නට පුළුවන්, විශ්වාසය ඇතනම් කඳු සොලවන්නට පුළුවන්. නමුත් ප්‍රේමය ඊට වඩා බොහෝම ගැඹුරු දෙයක්. ඉතින් ප්‍රේමය තමයි හැම දෙයකම මුල් වෙන්නේ. ඒ පරිත්‍යාගශීලී ප්‍රේමය ක්‍රිස්තුස් වහන්සේ කුරුසයේදී පෙන්වුවා. ඉතින් ඒ ප්‍රේමය පෙන්නලා මේ ජනතාවට කිට්ටු වෙලා ජනතාවත් එක්ක ලොකු ගමනක් යනවා.
ශම්මි පෙරේර පියතුමන් අපේක්ෂා කරනේ දීර්ඝ ගමන සාර්ථකව පියනගන්නට හැකියාව ධෛර්ය ශක්තිය ලැබෙන්න කියලා ඔබතුමන්ට අපි සුභාශිංස නර්ගිනෙනවා. බොහොම ස්තුතියි SBS සිංහල වැඩසටහන සමග සාකච්ඡා කරන්න සම්බන්ධ වීම පිළිබඳව. හෝබාට් සැන්ඩිබේහි ශුද්ධාත්මයන් වහන්සේගේ දේවස්ථානයේ සිටමින් අපි මේ ඔබට හඳුන්වා දුන්නේ තස්මේනියා ප්‍රාන්තයේ හෝබාට් අගරදුගුරු පදවියේ අනුනායක තැන්පත් අතිගරු ශම්මි පෙරේර පියතුමන්ගේ ජීවිත කතාව. ශ්‍රී ලාංකිකයෙක් විදිහට දෙව්සත්හල් සිසුවෙක් විදිහට සහෝදරතුමෙක් විදිහට මේ ඔස්ට්‍රේලියානු දේශයට පැමිණිලා මේ වෙනකොට තස්මේනියා ප්‍රාන්තයේ අනුනායක පදවිය දක්වා පැමිණි ඒ ගමන විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයෙකු විදිහට. බොහොම ස්තුතියි පියතුමනි මේ සාකච්ඡාවට සම්බන්ධ වීම පිළිබඳව.
ස්තුතියි ජේසුස්පීටයි.
ඔබේ ප්‍රජාවේ සිදුවන දෑ සහ ඔබේ සංවාද සඳහා දැන් SBS සිංහල වැඩසටහන ඔබ වෙනුවෙන්ම.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.